ලිපිලේඛනාදී පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන සේදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා
කරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවේ වාර්තාවේ මේ කාර්යක සභාවේ සභාපති වෙනුවෙන් ගරු දිලුම් මම්නුගම මහතා විසින් පිළිගනිමි.
යදමණි ගුණවර්ධන
මන්ත්‍රී. ඒ වෙනුවෙන් යදමණි ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ආයෝජන ප්‍රවර්ධන ගරු අමාත්‍යතුමා වෙනුවෙන් ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවේ යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විවෘත හා වගකිවයුතු රජයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු ජගත් කුමාර සුමිත්තාරච්චි මහතා විසින් පිළිගැනීම වාර්තාව එක.
විවෘත ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවෘත සහ වගකිවයුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විවෘත වගකිවයුතු රජයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු ජගත් කුමාර සුමිත්තාරච්චි මහතා විසින් පිළිගැන්වීම වාර්තාව දෙක.
විවෘත ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවෘත වගකිවයුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යාලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ මාතෘකාව සාකච්ඡා කරන මොහොතේ මම සභානායකතුමාගේ අවධානය යොමු කරන්න කැමති කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමිය වෛද්‍ය SMP කරුණාරත්න මැතිනිය බොහොම බරපතල තත්ත්වයක් පිළිබඳව හෙළිදරව් කරනවා. Inadequate stocks of heavy machine to conduct elective cesarean sections. ඒ කියන්නේ සිසේරියන් සැත්කම් වලට අවශ්‍ය හෙවිමාකේන් කියන ඒ අවශ්‍ය ඖෂධය අද කළුතර ශික්ෂණ රෝහලේ නොමැතිකම. ඒ නිසා දැනට තියෙන වයල්ස් 17යිලු. ඒ වයල්ස් 17 තියාගන්නවලු මේ ඉතාමත්ම අත්‍යවශ්‍යම අවස්ථාවකට. එහෙම කියලා සිසේරියන් සැත්කම් අත්හිටවල තියෙනවා කළුතර ශික්ෂණ රෝහලේ. එතකොට ඔබ අප සිළු දෙනාම දන්නවා සිසේරියන් සැත්කම් ක්‍රියාත්මක වෙන්නේ දරු උපතකදී. ඒක ඉෂ්ට නොකොලොත් දරුවගෙත් මවගෙත් ජීවිතවලට යම් බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා මම අහන්න කැමති මුදල් රාජ්‍ය අමාත්‍යවරු දෙපළත් මේ සභාවේ ඉන්න මොහොතක විශේෂයෙන්ම හෙවි මාකේන් කියන ඒ ඖෂධය සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඒ ඖෂධය හිඟවන්නට හේතුව මුදල් නොමැතිකමද, එහෙම නැත්නම් රජයේ අකාර්යක්ෂමතාවයද, එහෙම නැත්නම් විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳව කතාබහට ලක් වෙනකොට මෙතන මේ සභා ගර්භයේ එක එක වාර්තා ඉදිරිපත් වෙනවා. හැබැයි මේ තත්ත්වය තුළ අම්මලා දරුවෝ මරණයට පත්වන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද සෞඛ්‍යමතිවරයාගේම පිළිතුරු වලින් පැහැදිලිලා තිබෙනවා අද රටේ ළමයින් සහ කාන්තාවන් මව්වරුන් 110,000ක් ඉන්න මන්ද පෝෂණය. මේ මව්වරුන්ට දූ දරුවන්ට මොකද්ද මේ රජය වග කියනවායි කියලා කියනවා නම් වග වෙනවායි කියලා කියනවා නම් මොකක්ද ලබා දෙන විසඳුම? මවුරුන් සහ ලදරුවන් මරණ මංචකයේ කරාගෙන යනවද? එහෙම නැත්නම් මේ අයගේ ජන ජීවිත සුරක්ෂා කරන්නට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද? කරුණා කරලා අර සිසේරියන් සැට්කම් වලට අවශ්‍ය ඒ දැනට වයල්ස් 17යි තියෙන කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැට්කම් නතර කරලා තියෙනවා. මොකද්ද ලබා දෙන උත්තරයකට?
ගරු මුදල් රජා,
ගරු නියෝජක කතානායකතුමනි, එතුමා යම්කිසි ඖෂධයක නම කියලා ඒ ඖෂධයේ හිගයි කිව්වට එකවර පිළිතුරු දීම අපහසුයි. කෙසේ වුවත් රජය මුදල් අමාත්‍යාංශය ඉතාම දැඩි ප්‍රමුඛතාවයකින් සෞඛ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා මුදල් ලබා දෙනවා. අපි කළමනාකරණ චක්‍රලේක මගින් එක්වරක් සියලු අමාත්‍යාංශවල වියදම් 5%ක් අඩු කරා, නැවත 1%ක් අඩු කරා. සියලුම ප්‍රතිපාදන අපි ලබා දෙන්නේ සෞඛ්‍ය ඖෂධ උපකරණ සහ වෙනත් පහසුකම් සඳහා. ඒක මට මේ වෙලාවේ කියන්න පුළුවන්.
බොමෙසිතිය ඔබතුමාට. විපක්ෂණ
ඔබතුමා හොඳින් දන්නවා මේ රටේ කොරෝනා කෝවිඩ් ප්‍රශ්නේදී විශාල සේවාවක් කරපු වෛද්‍යාචාර්යතුමෙක් තමයි මහාචාර්ය ආනන්ද විජේවික්‍රම වැතිතුමා. එතුමා බොහොම පැහැදිලිව ඊයේ දවසේ ඒ විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරනවා මේ රටේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය බරපතල ඌනතාවෙන්, බරපතල දූෂණ, බරපතල වංචා ක්‍රියාත්මක වෙනවායි කියලා. මේ වෛද්‍යාචාර්යතුමන්ලා ගිය වසරේ මුල් භාගයේ අවුරුදු එකහමාරකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මේ වගේ තත්ත්වයක් අනාගතයේදී එනවා. ඒ නිසා ඒ අය පැහැදිලිවම ඉදිරිපත් කළ යෝජනා කරුණු කාරණා ගන්නවා. ඔබතුමා දැනගන්නට ඕන මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවලා තියෙන්නේ මොකක්ද? අන්ත වැරදි විදිහට දූෂණ වංචා හොරකම් ක්‍රියාත්මක වෙනවා. මහාචාර්ය ආනන්ද විජේවික්‍රමතුමා සාක්ෂි දරනවා. ආචාර්ය ડોક્ટર පාලිත අබේකෝන්වැනි
ගරු විපක්ෂ
නෑ නෑ මට ඒකට අවස්ථාව දෙන්න. මේක රට දැනගන්න ඕන. පාලිත අබේකෝන්වැනි WHO එක පවා ලොව පිළිගත් වෛද්‍යවරුන් පැත්තකට විසිකරලා තියෙනවා. නියමිත ප්‍රමිතියට අඩු මුදලට නෑ මට අවස්ථාව දෙන්න.
අඩු මුදලට කියන ඔබතුමාට කාරණාව සීපක්
කරලා දෙන්න. අඩු මුදලට
සෞඛ්‍යමත්තුමා කර සෞඛ්‍යමත්තුමාගේ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ගැන විවාද කරන්න දින 3ක් හෝ දෙන්නම් කියලා
ඒ ජාතික ප්‍රශ්නය ගැන කතා කරන්නේ. කරුණා කරලා
වාදයක් කරගන්න නැතුව අපි
මේ විවාදයක් ගන්නවා කටයුතු කරනවා. වෛද්‍යාසිත සිල්වමැතිතුමා
හොඳයි. ඔබතුමා
කලින් අල්ලලා විසිකරලා තියෙනවා. හරි. හොඳ ගුණාත්මක භාවයේ ඖෂධ මිනිස්සුන්ට දරාගත හැකි මුදලකට රාජිත සේනාරත්න මැතිතුමාගේ සමයේ ක්‍රියාත්මක කරු ප්‍රතිපත්ති යහපාලන ආණ්ඩුව කාලේ වැඩ කරයි කියලා කණෙන් අල්ලලා එළියට දාලා තියෙනවා. මොකද මේ විහිළුව? මේකට උත්තර දෙන්න
කාවිද්‍ය දේවද්ද මතුමත් අවසාන වශයෙන් අහන්න.
ජගතානායකතුමා මත් තප්පරයක් එමුතුමා තප්පරයක්. මේකේ සංවේදීතාවය අපි සභාවක් හැටියට පිළිගන්න ඕන දෙපැත්තට බෙදලා කෑ ගහලා නෙමෙයි, ඇඟිල්ල දික් කරගෙනත් නෙමෙයි. මේ දැන් බියුපි වැකේන් කියන නිර්වින්දන ඖෂධය දීලා මව්වරු දෙන්නෙක් නැති වුණා. එතකොට දැන් මේ රටේ නිර්වින්දන ඖෂධ භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමා. දැන් මේ සිසේරියන් සෙක්ෂන් කියන්නේ මොකද්ද? මේ සී සෙක්ෂන් කියන්නේ හදිසි අවස්ථාවක දරුවගේ යම්කිසි සංකූලතාවයක් ඇති වෙලා තියෙනවා නම් මේ කරන මේ ඔපරේෂන් එකක්. එහෙම තත්වෙකදී මේ ඖෂධ නැති වුණොත් මේ අම්මත් මැරෙනවා, මේ දරුවත් මැරෙනවා රෝහලේ. හරි, වෛද්‍යවරුත් අසරණ වෙනවා ගරු මේ ඇමත් මේ කතානායකතුමා. ඉතින් ඒ නිසා මේ දැන් මෙතෙන්ට සභාවට ඇවිල්ලා සෞඛ්‍ය ඇමතුමා ප්‍රකාශ කරන මුදල් ඇමතුමා කියන සල්ලි දෙනවා කියලා. හැබැයි ඔබතුමාලා දෙන සල්ලි වලින් ගේන්නේ බාල ඖෂධ. ඒ ඖෂධ නිසා මිනිස්සු මැරෙනවා, මේ මව්වරු මැරෙන්නේ. මේක තේරුම් ගන්න, මේක සංවේදී වෙන්න. ඒ රෝහලේ නිර්වින්දන ඖෂධ නැති වුණොත් සිසේරියන් සෙක්ෂන් කරන්න හිතන්නකෝ සීනි තියෙන මවක් කියලා. එහෙම නැත්නම් ඒ මවට ප්‍රෙෂර් එක තියෙනවා කියන්නකෝ. ඒ ප්‍රෙෂර් එක තියෙන මවට දරුවව මේ සාමාන්‍ය විදියට මේ ඩිලිව කරන්න බෑ. එතකොට සිසේරියන් සෙක්ෂන් එකක් කරන්න වෙනවා. එක්කෝ දරුව ලොකුයි නම්, බරින් වැඩි නම්, හරිද? එතකොට සිසේරියන් සෙක්ෂන් එකක් කරන්න වෙනවා. එහෙම නොකර ඒ දරුවව මේ ඩිලිව කරොත් ඒ අම්මත් මැරෙනවා, ඒ දරුවත් මැරෙනවා. ජීවිත නෙමෙයි නැති වෙන්නේ. ඇයි මේකට ආණ්ඩුව සංවේදී නොවෙන්නේ?
හොඳයි ගරු මන්ත්‍රී සභානායකතුමා.
නායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මුලින් මේ ප්‍රශ්නේ මතු කළා. ගරු අපේ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමත් කළා. ඒකට ඔබතුමන්ලා වගේම අපිත් සංවේදී. කිසිම ගැටලුවක් නැහැ. මේ සභාවේ මේ වෙලාවේ ඉන්නවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු තුන් දෙනෙක් නෑ නිමන් ශ්‍රීපාද සිල් ඇමතුමා දැන් ඉඳලා පොඩකට එළියට ගියා රාජ ශ්‍රන්ද මැතිතුමා ඉන්නවා දොස්තර අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්නවා ඒ මේ 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 සභාවෙත් ඉන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යංශ දරපු අය ඉතින් ඒක නිසා දැන් ඊයේ දවසෙත් මම හිතන්නේ 27 දෙක ප්‍රශ්නයකට සෞඛ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දුන්නා අද ඉදිරිපත් කරපු කාරණේ පිළිබඳව හෙට දිනේදී සෞඛ්‍ය අමාත්‍යතුමාට ප්‍රකාශයක් කරන්නයි කිමු මේ කළුතර රෝහලේ මේ නිර්වින්දන වෛද්‍ය මේ මේ එන්නත ගර්භණී මව්වරුන් සඳහා දෙන ඒක සම්බන්ධයෙන් සහ තවත් ප්‍රශ්න එනවා නම් අපි ඒ ටික හෙටමට යොමු කරලා හෙට දිනේදී පිළිතුරක් දෙන්න සූදානම් කරන්න.
අනුර කුමාර් දිසානායකතුමා.
ගරු කථානායකතුමනි මෙතුමා කියන එක ඇත්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිතුරක් ලබා දුන්නා. හැබැයි එතුමා ලබා දීපු පිළිතුරේ තියෙන අඩංගු මොකක්ද? මේක සාමාන්‍ය තත්වයක්ය. හැමදාම සිදුවීමෙන් තිබුණු දෙයක්ය. ඒ නිසාම තමයි ඉස්පිරිතාල ඉදිරිපිට මල් සාලා තිබෙන්නේ. එතුමා ඔබතුමා සංවේදී කියලා කිව්වට සෞඛ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට එවැනි සංවේදී ස්වභාවයක් පෙන්වුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට පෙන්වුව දේ තමයි මේක සාමාන්‍ය සිද්ධියක් හැමදාම සිදුවීමෙන් තිබෙන සිද්ධියක් හැටියට තමයි එතුමා මේක හොවා දැක්වුවේ. හැබැයි මේක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි. මේක අසාමාන්‍ය තත්වයක්. මොකද බෙහෙත් ගේ පිටරක් නෙවෙයි අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටලා තිබෙන්නේ. කාර්ය මණ්ඩලවල හිගය, උපකරණවල හිගය, යන්ත්‍ර සූත්‍ර කඩාවැටීම, බෙහෙත් හිගය, බෙහෙත්වල තියෙන ගුණාත්මක භාවයේ ප්‍රශ්නය, මේ විදිහට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම කඩාවැටලා තිබෙන තත්වයක් ඇතුළේ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දෙකිනම එක සාමාන්‍ය තත්වයක්ය. හැමදාම තිබුණු තත්වයක්ය. 2013 මේ විදිහටය. 2013 ගෙන අපි විදිහම තමයි අපි ගේන්නේ. මොකද මේ කියන්නේ? ඒ නිසා සුසිල් ප්‍රේමජයන්ත සභානායකතුමා මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ පිළිබඳ සංවේදීතාවයක් තියෙනවා කියලා ප්‍රකාශ කරාට ඇත්තටම විෂය භාර අමාත්‍යවරයාට මේ පිළිබඳ සංවේදීතාවයක් හෝ මේ පිළිබඳව හැඟීමක් නොමැති බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් මත සියල්ල තීරණය වෙනවා කියලා එතුමා කල්පනා කරන්න එපා. එතුමාගේ එක ප්‍රකාශකම ඔබතුමාට හොවා දක්වන්න. නුවරඑළියේ රෝහලේ සාමාන්‍ය ඇස් පෙනීමේ දුබලතාවයක් මත රෝහල් ගත වුණාම රෝහලෙන් දීපු බෙහෙත් මත 10 දෙනෙක් ඇස් අන්ධභාවයට පත් වෙනවා. ඇස් අන්ධභාවයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා ඒකට වන්දි ගෙවනවා කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඇස් දෙකක් අන්ධුණාට පස්සේ ගෙවන්න තියෙන වන්දිය මොකක්ද? මුදල්ද? ඒකට දෙන්න ඇස් දෙකක් විතරයි. ඒකට එහා මෙහා වන්දියක් නෑ. එනිසා සෞඛ්‍ය අමාත්‍යවරයා කල්පනා කරනවා මේ මුදල් මත සාමාන්‍ය තත්වයක් මත මේ තිබෙන තත්ත්වය යටපත් කරන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුව මේ පිළිබඳ කිසිම සංවේදීතාවයක් නැහැ. ආණ්ඩුව සමහර වියදම් කරන විදිහ දැක්කහම, සමහර වියදම් වලට වැය කරන ලද මුදල් ප්‍රමාණය දැක්කහම, මේ සෞඛ්‍ය ශාස්ත්‍රය වැනි ඉතාමත් වැදගත් මහජනගත ශාස්ත්‍රයක් පිළිබඳ කිසිදු අවධානයකින් සහ අවබෝධකින් යුතුව වැඩ කරන බවක් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කථානායකතුමනි.
ගරු රාජසේන නායකතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතන දැන් මේ සිසේරියන් කරන්නට බැරි කළුතර විතරක් නෙවෙයි සභානායකතුමා, මේ උදාහරණයක් තමයි ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරේ. මොකද එතන අධ්‍යක්ෂකතුමියම ඒක ඉදිරිපත් කළ තියෙන හින්දා දැන් සිසේරියන් වලට බෙහෙත නැත්තේ බැඳි වුණාම නැති වෙන්නේ මුළු දිවයින පුරා. ඒතර ඔබතුමාලා ඕනෙ කෙනෙක් දන්නවා මේ සිසේරියන් එකක් කරේ නැති වුණොත් ඒ අම්මයි දරුවයි නැති වෙනවා. එතකොට දරු ප්‍රසූතියකින් විශාල ප්‍රතිශතයක් අද කරන්නේ සිසේරියන්. එතකොට දරු ප්‍රසූතියත් ලංකාවේ අහිමි වුණොත් මොකද්ද මෙතන ප්‍රශ්නේ? අර ගරු අනුර කුමාර් දිසානායක මැතිතුමා කිව්වා වගේ මේක විතරක් නෙවෙයි ප්‍රශ්නේ. දැන් අපේ ගියා උරුදු 5 දී මැලේරියා වසංගතයෙන් අපි ඉවත් වුණා. අපිට සාතිකය හම්බුණා මැලේරියාව නැති රටක් අවුරුදු 1900 පස්සේ. අද නැවත මැලේරියාව ඇවිල්ලා. එතකොට අපිට සාතිකය ලැබුණා බරවා රෝගෙන් අපි මිදුණා. තව සාතිකයක් අම්මා. අද බරවා රෝගේ නැවත ඇවිල්ලා. එතකොට අපිට සරම්ප රෝගයෙන් අපි ඉවත් වුණා. ඒක නැති කරා. නැවත සරම්ප රෝගේ ඇවිල්ලා. ඒ වගේම තව වසංගත රෝග 3ක් අපි අයින් කරගත්තා. ඔක්කොම 6ක්. ඒ කාල පරිච්ඡේදයේ දැන් මේකේ දැනටම වාර්තා වෙනවා 3ක් නැවත තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ පද්ධතිය කඩාගෙන වැටලා අනිත් එක ගරු නියෝජ්‍ය මුදල් ඇමතුමා කියපු විදිහට මමත් මේ තත්ත්වය එනකොට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මම භාණ්ඩාගාරයෙන් කතා කරලා බැලුවාම භාණ්ඩාගාරය කියන්නේ ඉල්ලපු සියලු මුදල් දෙනවා. මුදල් වල ප්‍රශ්නයක් නැහැ. එමනම් මේක හරි බලාගන්න, මේක මහ විශාල විනාශයක් ඉස්සරහට වෙන්නේ. මම කියන්නේ අදට වඩා ඔබතුමාලට ආණ්ඩුපක්ෂ කට්ටියට හෙට දවසේ මීටත් වඩා මහා බරාරුම් විදියට මේකට මුහුණ දීලා තමුන්නාසලාගේ ඡන්ද කොට්ටාස වලට යන්න බැරි තත්ත්වයක් ඇති වෙයි. ඒකින්ද මේක සෞඛ්‍ය කියන්නේ මේ ආර්ථිකය විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ආර්ථිකය හදන්න හරි ආර්ථිකය කාලා බීලා ඉන්න හරි මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මේ සෞඛ්‍ය කියන්නේ ජීවිතය.
දැන්
මිනිසුන්ගේ ජීවිත. එතකොට මේවා කඩාගෙන වැටෙන්න පටන් ගත්තොත් එන්න එන්න මේවා කරොත් මේක එක පාට දවසෙන් දෙකෙන් ඒකට ශ්‍රණික විසඳුම් දීලා මේක විසඳ ගන්න බෑ. ඒ නිසා දැම්මම මහා ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ග වලට යන්න කියලා.
විමල් විරසනතුමා.
ප්‍රියෝජක කතානායකතුමනි, අපි දන්නවා මේ රටේ රෝහල් ආශ්‍රිතව මේ පැන නැගෙන අර්බුදයේ පිළිබඳව අපි මීට වඩා සංවේදීව කටයුතු කළ යුතුව තියෙනවා. ඔබතුමා දන්නවා සමහර ස්පිරිතාලවල ගරු සභානායකතුමනි, අගමැතිතුමනි, සමහර ස්පිරිතාලවල විදුලි බිල ගෙවල නැහැ කියලා විදුලිය විසන්ධි කරලා තියෙනවා. දැන් අපේ රටේ රෝහල් පද්ධතිය එක පැත්තකින් ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා, අනිත් පැත්තෙන් විදුලිය බිල ගෙවීම නොකර සිටීම නිසා විසන්ධි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මෙහෙම අපේ පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුනොත් ඒකේ වාසිය යන්නේ පෞද්ගලික රෝහල් පද්ධතියට. සමහර විට මේ බිඳ වැටීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යවරයා දැන හෝ නොදැන මේ සිද්ධ වෙන්න ඉඩහැරලා ඉන්නේ අර පෞද්ගලික රෝහල් පද්ධතියට වැඩෙන්න ඉඩ දීලා වෙන්නත් පුළුවන්. ඒ නිසා කරුණා කරලා මේ රාජ්‍ය සෞඛ්‍ය, මොකද ලෝකේ පළවෙනි පැරණිතම රෝහල පිළිබඳ සාක්ෂිය තියෙන්නේ අපේ රටේ මිහින්තලාවේ. පැරණිම සල්්‍ය වෛද්‍ය උපකරණ කට්ටලේ හම්බුනේ අපේ රටේ මිහින්තලා රෝහලේ. සුද්ධ ලංකාවට ඇවිල්ලා මුලින්ම ඒගොල්ලොන්ගේ අධ්‍යාපනය දෙද්දී මූලික මිනිස් අවශ්‍යතා හැටියට මේ බෙහෙත් හේත් කියන එක තිබ්බේ නැහැ. අපේ තිබ්බා ඒක. ඒ නිසා තමයි අර පැරණිතම රෝහලේ නටබුන් අපිට අපේ රටෙන් හම්බුනේ. එහෙම පොදු සෞඛ්‍ය සේවා සමහර රජවරු පොයේ දවසට රාජකීය ඇඳුම් කට්ටලේ ගලවලා ඒ වෛද්‍යවරයෙකුගේ ඇඳුම් කට්ටලේ ඇඳගෙන ගිහිල්ලා බෙහෙත් හේත් කරා, ශල්‍ය කර්ම කරා. එහෙම මහා ඓතිහාසික උරුමයක් පොදු සෞඛ්‍ය සේවයකට තියෙන රටක් මේ රට. ඒ නිසා කරුණාකර මේ පොදු සෞඛ්‍ය සේවය පද්ධතිය මොන ආර්ථික අර්බුදයේ තිබුණත් ඒක නියමානුකූලව ආරක්ෂා කරගන්න අපිට බැඳීමක් තියෙනවා. මට පේන්නේ නැහැ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බැඳීම නියමානුකූලව ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඒ නිසා කරුණාකරලා මේ පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන්න දෙන්න එපා. ඒක බිඳ වැටීමේ වාසිය ගන්න පෞද්ගලික රෝහල්. ඒ පෞද්ගලික රෝහල් වලට වාසිය ගන්න විදියට මේ රටේ පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වාලීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටනවා.
සමිතී ජේසිරවන්තවත් කැටියෙන් ඔබතුමා මොකක් කාරණේ?
නායකතුමා ඉශාලණියක 91 යටතේ ඔබතුමාගේ ගෞරවනීය අවසර ඉල්ලනවා ඔබතුමාගේ 90 ඇතිය. දැන් මට හොඩුවාවක් දෙනවා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා. ඉතා වැදගත් කාරණයක් ගරු නියෝජක කතානායක ඔබතුමා කියනවා මුදල් දෙනවායි කියලා. හැබැයි අපි දැක්ක පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා මේක ඉන්නවද නැද්ද කියන තීන්දුව ගන්නවා. ඔහු කියනවා මුදල් පිළිබඳව අරුබුදයක්. ඔබට මතක ඇතිනම් ගංසඩවල තිබෙනවා. එනකට රාජ්‍ය මුදල් අමාත්‍යතුමා දැන් මේ මොකක්ද වෙන්නේ? ඔබ කියනවා මුදල් දෙනවායි කියලා. ඔයි සෞඛ්‍ය අමාත්‍ය කියනවා මුදල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතන තමයි අපි ගන්න දැන් මේ බාල වේත් වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව තමයි ගරු කතානායකතුමනි විශේෂයෙන් අපි අවබෝධයට ගන්න ඕනේ. රාජ්‍ය අමාත්‍ය මුදල් කියනවා නම් සල්ලි දෙනවායි කියලා, සෞඛ්‍ය අමාත්‍ය මුදල් නැහැ කියන කාරණේ හරහා එකක් අපේ විමල් විරවංශ මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ යන්නේ ආලංකායකේ තිබෙන අඩුපාඩු පෙන්න වගේ සෞඛ්‍ය අඩුපාඩු පෙන්න මේක පෞද්ගලීකරණයකට යන්නේ. එහෙම දෙන්න යන්න එපා කරු නියෝජ කතානායකතුමනි. අද රටේ ආර්ථිකය වැටිලා තුන්වෙනි කන බැරි වෙලා ඉන්න ජනතාවට අසනීපයක් වුණාම ඒක නොමිලේ දෙන්න පුළුවන් වැඩපිළිවෙල ආණ්ඩුවට තියෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව එක බිස්නස් එකක් කරනවා, දෙන සල්ලි වෙන දෙයකට යොදවනවා නම් දෙන සල්ලි කියන්නේ බාලබේත් නම් සමස්ත ආණ්ඩුව වග කියන්න ඕනේ. ඒකට පෙන්නන්නේ මිනි පෙට්ටිය නම් ඇත්තටම කනගාටු වෙන මේ රජයම ඇමතිට තියෙන්නේ මිනි ප්‍රශාලාව පෙන්නනවා. සෞඛ්‍ය ඇමති කෙනෙක් වැඩක් තියනද කරු නියෝජ කතානායකතුමා?
දැන් කරුවන්තුමා කරු ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරනවා කියලා තියෙනවා තව සුළු මොහොතකින්. ඔව් ගරු රුමුදා
කතානායකතුමනි, මම කිව්ව කාරණාව එතුමා තේරුම් අර තියෙන එතුමාට අවශ්‍ය විදිහට මම කිව්වේ සාපේක්ෂව ඉහළ ප්‍රමුඛතාවයකින් අපි වියදම් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යංශ ඉල්ලීම. ඉහළ ප්‍රමුඛතාවය කියන වචන තමයි මම පාවිච්චි කරේ ගරු නියෝජ කතානායකතුමනි.
අපි විවාදයක් මේ පැහැදිලි කිරීමක් කරනවා කියලා තියෙනවා කරුවන්තුමා. දැසිරි දැසිරි කරුවන්තුමා.
දැන් මේ ඇනස්තෙටික්ස් නැත්තම් මේ මේ නිර්වින්දන ඒ වගේ තියෙන ප්‍රශ්නය අද විශාල අර්බුදයක් දැන් අපේ හෙට්ටිපොළ නගරේ 15 දිනකට ගැව්වා එක ළමෙක් මැරුණා මේ කුඩා දරුවෙක් එතකොට මේ විදිහටම හැම තැනකම සමහර තැන්වල වාර්තා වෙනවා සමහර තැන්වල වාර්තා වෙන්නේ නැහැ සමහර ඒවා කල්ලිකුත් උනායි කියන එක යවලා තියෙනවා පාවිච්චි කරන්න එපයි කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වල සමහර ස්පීතාල වලට එතකොට දිගින් දිගටම මේවා ගැන අපි කතා කරනවා පාර්ලිමේන්තුවේ හැබැයි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඉතින් අපි අහනවා මේ ආණ්ඩුව බුදියගෙනද ඉන්නේ මේ ඔක්කොම ප්‍රශ්න ටික එනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා එයා ඉස්සරහා මේ හැම එකේනම මේ මේ ඇතුළට ආවට හැම කෙනාම ඉස්පිරාලයක් ඇතුළට ආවට එළියට යන්නේ බොහොම ටික ප්‍රමාණයක් වෙන්න පුළුවන් කියලා ඉස්සරහා මල් ශාලාව තියෙන එකට කියනවා මොකද්ද මේ කතාව निवर्धि क्रिया मार्ग
विवाद
विशेष मम नुवरली डिस्ट्रिक्ट नियोजन कर मंत्री वर नुवरेलिया रोहली දහදෙනෙකුගේ ඇස් අන්ධ වීම කියන එක සුළු පටු කාරණයක් නෙවෙයි. ඔබතුමා දන්නවා අපි මේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා අපි මේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දු වල අවමයක්වත් අපිට බිම්මට්ටමේ ඉටු කරන්න බෑ. අද එහෙම බැරි වාතාවරණයක් ඇතුලේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ තරම් බිඳ වැටෙනවා නම් තව පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන රෝහල්වල වෛද්‍යවරු රට අතර දාලා යනවා නම් විශේෂඥ වෛද්‍යවරු 600කට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා තවත් වෛද්‍යවරු 2500කට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන මොහොතක නුවරළිය වෙනි දිස්ත්‍රික්කයක මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා තමුන්ලා පාර්ලිමේන්තුව තුල ඉඳගෙන මොනවද කරන්න කියලා නියෝජ්‍ය කතානායකතුමා ඒ නිසා අපි හැම කෙනෙකුගේම ප්‍රබල අවධානයක් යොමු වෙන ඕන මේ විදලට නිමින් පවතින සෞඛ්‍ය ශාස්ත්‍රය නැවත විනාශ කිරීම සඳහා කියන කාරණේ තමයි මම ඉදිරිපත් කරන්නේ
කරු සභානායකතුමා
පොඩයින් තප්පරයක
කරු සභානායකතුමා පැහැදිලි කිරීමක් කරන්න
22 අප්‍රේල් 5 වෙනිදා දක්වා අපරාධ රක්ෂක දෙපාර්තමේන්තුවේ පරිත්‍රේ පැමිණිලා එතෙන් මාර්ගික තුත 2015 වෙනිදා
පරිත්‍රේ මදුරි තැනක වැන්තුවා
दूषण संबंध
मुलिमें తాక్షణిక పిలితురు දෙන්නේ නැතුව මේක පිළිබඳව සංවේදීවන්න රටේ දෙවෙනි පුරවැසියෙක් ඉන්නවා ගරු අගමැතිතුමා අම්මලගේ දරුවන්ගේ පුරවැසියන්ගේ ජීවිත අනතුරේ දැන් අපිට අහන්නට ලැබෙනවා මේ ඖෂධ මිලදී ගැනීමේ අපරාධවලට විරුද්ධව කටයුතු කිරීමට පැමිණිලි දැම්මා මේ මේ කාවද රවටන්න හදන්නේ 69 ලක්ෂයක වරමක් අරගෙන 2020 මහමැතිවරණයේ 68 ලක්ෂයක වරමක් අරගෙන අලුත් රටක් සෞභාග්‍ය සම්පන්න දේශයක් හදනවයි කියලා සෞභාග්‍යයේ දැක්මක් හදනවයි කියලා ඒවට ඒව වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම දැන් යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අපි පටන් ගත්ත කේලිය රඹුක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයට අත්සන් කිරීමේ වැඩපිළිවෙල මම ආරාධනා කරනවා ගරු මන්ත්‍රීතුමාට ඔබට කොන්දක් තියෙනවා නම් ඒකට අත්සන් තබන්න.
හරි. සභානායකතුමා.
ගරු
මදුරිත නාගරික.
ගරු නියෝජ්‍ය කතා.
මට කොන්ද තියෙන නිසා තමයි 2015 ඉඳන් අද වෙනකන් 2015 ඉඳන් 2022 වෙනකන් පැමිණිල්ල දැම්මේ මම තොරතුරු. ඒක තමයි ගරු විපක්ෂ නායකතුමනි අපිට කිසිම උදව්වක් විපක්ෂෙන් අද වෙනකන් ලැබුණේ නැහැ මේ පැමිණිල්ලට.
හරි. විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි.
जनाधिपति
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
අපේ මధుර විතානගේ මන්ත්‍රීතුමා කියපු කතාවත් එක්ක මම මේ පොඩි අදහස් දක්වන්න මට තප්පර 30ක් දෙන්න. දැන් එතුමා ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව යන ක්‍රියාදාමයට විරුද්ධව යනවා පොලිසිය CID එකට යනවා. හැබැයි එතුමාගේ කාරණාවට ආණ්ඩුව මැදිහත් වෙලා පරීක්ෂණයක් කරන්නේ නැත්තම්
ඇත්තට
අනේ පොඩක් කියන දෙන්නකෝ. ඒ නිසා
න්‍යාය පත්‍රයේ කටයුතු කරගෙන යෑමේ අසිරිතාවකට පත් වෙනවා. කරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ සෞඛ්‍යකේ කාරණාව පිළිබඳව මෙතන දිගින් දිගටම කතා වෙනවා. මෙතන විශේෂ බාර ඇමතිවරේ නැහැ උත්තර දෙන්න. එතුමා තව ස්වල්ප මොහොතක මේ ස්ථානෙට ආවම මේ කරුණු කාරණා පිළිබඳව කතා කළ පැහැදිලි කරන්න පුළුවන්. මෙතන විපක්ෂයේ පොඩි කාලකණ්ණි සතුටක් ලැබෙනවා මේ සෞඛ්‍යංශ කියලා ළමයි අම්මලා මැරෙනවායි කිය කිය. මේකන කාරණාව කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පිළිබඳව ඇමතිතුමාවෙන් පස්සේ කතා කර මම නැත්තම් මූලික කටයුතු ටික කරගෙන යන්න බැරි වෙනවා. අද මුදල් පනත් සම්බන්ධව කතා කරන්න තියෙන්නේ.
අපි ඒ අනුව කටයුතු කරමු. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරුව නිවාස සිරිපාල ගම්ලත් මැතිතුමා. ගරුවන්තුමා අවස්ථාව දෙන්න සෞඛ්‍ය මැතිතුමාවට පස්සේ.
ගරු නියෝජ්‍ය
කටයුතු කරන්න ඕන ගරු මන්තුමා.
ලොන්නරුව නවනගරයේ මහසෙන් ප්‍රදේශ
පෙස්සම ඉදිරිපත්
පටුමග අංක 54 න් එක දරණ ස්ථානයේ පදිංචි DMSD දසනායක මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද හබරණ ඊරිගෝය තරංග මාමත යන ලිපිනෙහි පදිංචි JAP කල්යාණී මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද සහ හබරණ ඊරිගෝය අංක 83 දරණ ස්ථානයේ පදිංචි RG කුසුමලතා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි. ඉසුති.
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා පෙස්සම් දෙක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහනුවර උඩුවෙල රටේ මුල් අංක 2:18 දරණ ස්ථානයේ පදිංචි HM මානිල් කුමාරි මහත්මියගේ ලැබුණු පෙස්සම සහ ගම්පල ජයමාලපුර 6 පටුවක අංක 832 දරණ ස්ථානයේ පදිංචි NK ජයන්ත කුමාරසිංහ මහතාගේ ලැබුණු පෙස්සම් පිළිගන්වමි.
ගරු අජිත් මානපෙරුම් මැතිතුමා පැමිණ නැත. ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා.
Honorable Deputy Speaker, I present the petition received from Mr. WGJG Vijay Singha of number 408/1, Logahetiya Gama, Pahala, Giribawa. Thank you.
Garu Milan Jayatilaka Mathuma. Pæminenata. Garu Sabhanayakathuma.
Prakashayak karanna thiyenawa. Ape Garu Mantrithumanla kīpa denekmat pasugiya dina kīpēdi මාවත මේ ප්‍රශ්නය යොමු කළා. විශේෂයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා. ඒ අයදුම්පත් කැඳවීමේදී 2023-2017 ලිපි 90 80% මිට පෙරාතුවත් එහෙම 80% පැමිණීමේ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ පාසල් අයදුම්කරුවෙක්ට පාසලෙන් අයදුම් කරන්න. නමුත් 2020-21 වර්ෂ දෙකේදී බලපාපු COVID-19 තත්ත්වේ නිසා ඉන්පසු පසුගිය වර්ෂයේදී ඇති වූ රටේ නුසන්සුන්තාවේ නිසා සමහර පාසල් දරුවන්ට ඒ නියමිත ආකාරයෙන් පාසල් යාමේ අපහසුතාවය මතු වුණා. මෙන්න මේ කරුණු සලකා බැලලා තව කල් තිනවා සතියකට වඩා මේ අයදුම්පත් යවල අවසන් කරන්න. ඒ නිසා නැවත අපි ලිපියක් නිකුත් කළ සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පළාත් අධ්‍යක්ෂවරුන් කලාප අධ්‍යක්ෂවරුන් කොට්ටාස බාර සහ නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්ට මෙන්න මේ ආකාරයට මම ඒක ඉතාම කෙටියෙන් කියවනවා. අපසු උසස් පෙළ විභාගයට ආයදුම් කරන සිසුන්ගේ පාසල් පැමිණීම හා පාසල් ආයදුම් කරන ලෙස ආයදුම් කිරීම. අපසු උසස් පෙළ විභාගයට ආයදුම් කරන සිසුන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් සමාංක හා 2023-07 දින ඇති ලිපියට වැඩිමනත් වශයෙනි. 2 එමගින් මෙවර අපසු උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් පාසල් මට්ටමින් තීරණ ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. 3 එහෙත් ඇතම් පාසල් මගින් සිසුන්ට පාසල් ඇතුම් කරන ලෙස පෙනී සිටීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව විවිධ ගැටලු වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් පහසුදාන පරිදි කටයුතු කරන ලෙස දන්වමි. 3.1 2023 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ෂයට පමණක් සීමා වෙන ආකාරයට ආව මට්ටම 40% ලෙස සලකා කටයුතු කිරීම. 3.2 තවද සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සලකා බැලීමේදී රෝගී තත්ත්වය හෝ වෙනත් සාධාරණ හේතු මත 23/7/17 දින ඇති ලිපිය පරිදි ගිණුම අවහිරතා ආර්ථික හා ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳවද අවධානය යොමු කර සිසුන්ට පාසල් මට්ටමින් 2023 අප සුසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසීම 3/3 අදාළ පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත යම් ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක සඳහා පාසලෙන් අසීම් සහතික දැනටමත් නිකුත් කර ඇති නමුදු නැවත පාසල අතුලත් කර ගැනීම සඳහා යොමු කරන්නේ නම් ඔබ විදුහලේම ඔබ පාසලේම ගෙනමු ලැබූ ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක බැවින් පෙර ඇතුළත් වීමේ අංක යටතේම නැවත පාසල අතුලත් කිරීම ඒ අනුව පාසල අයදුම් කරුවෙක් ලෙස සැලකීම 4 ඒ අනුව 2023 වර්ෂයේ අප සුසස් පෙළ විභාගය සඳහා තම පාසලේ සිසු සිසුයන්ට පාසල අයදුම් කරවන ලෙස පෙනී සිටීමට අවස්ථාව ලබා දීම සඳහා කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වමි ඒ පළවෙනි මේ පාසල් සිසුන් හැර දෙවෙනි සහ තුන්වෙනි වතාවටෝ ඊට පසු අවස්ථාවලදී පෙනී සිටින උසස් පෙළ සිසුන්ට උසස් පෙළ මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පස්සේ ඒ අයටත් යම් කාල සීමාවක් ලබා දෙනවා නැවත අයදුම් කිරීම සඳහා.
ඔබතුමාට බොහොම සුදුවන්ත වෙනවා මේ ප්‍රශ්නය විසඳීම ගැන හැම තැනකම තියෙන විශාල ප්‍රශ්නයක් ගරු ඇමතුමා. ගරු නියෝජක කතානායකතුමනි අද තියෙන විශාල අර්බුදය ඔබතුමා දන්නවා. අපස සාමාන්‍ය පෙළින් පස්සේ ළමයි ඉස්කෝලේ ඉන්නේ නැහැ. මේක තමයි තියෙන විශාල අර්බුදය. අපි මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න වෙයි ගරු ඇමතුමා මේ සම්බන්ධව. මොකද හැම ඉස්කෝලේකම හැම පාසලකම ගත්තොත් උදේට ළමයි වැඩ ඉස්කෝලේට එන්නේ නැහැ. එහෙම වුණ අතර වෙනවා. දෙමව්පියොත් ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි ඔබතුමාර කිව්වා වගේ අවසාන වෙනකොට ඔක්කොම ටික ඉස්කෝලේට ඇවිල්ලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ව කණ්ඩා දෙනවා මේ අපිට ලියන්න දෙන්න කියලා. 80% බලපුවා 80% නෑ. සමහර තැන්වල ඔබතුමා කියනවා වගේ 140ට ගෙනාපු එක ලොකු දෙයක්. මොකද මේ වසරටවත් අඩුමතර මොකක් කරමු. හැබැයි ලබන අවුරුද්දේ ඉඳලවත් ළමයි ටික ඉස්කෝලේ ඉන්නේ නැත්නම් ඒ ළමයි ටියුෂන් යනවා නම් මේක තමයි තියෙන අර්බුදය. ඉතින් ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා තියෙනවා ගොඩක් ප්‍රශ්න වලදී. මම කියන්නේ බොහොම සුදුවන් දෙනවා. හැබැයි මේක මේ අවුරුද්දට පමණක් තියන්න ලබන අවුරුද්දේ ඉඳලා මේක සම්පූර්ණ මේ රටේ පාසල් පද්ධතියේ ළමයි එන්නේ නැති වෙන තත්ත්වේ මොකද්ද කියලා හොයලා බලලා එතෙන්ට අපි පිළියමක් කරමු. නැත්නම් මේ ප්‍රශ්නේ දිගටම මේක තියනවා දිගින් දිගට. මේ නිසා ඔබතුමාට සුදුවන් දෙනවා මේ සම්බන්ධව ගත්ත පියවර ගැන.
ගරු ජයශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා, එතුමා හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වයඹ, එතුමා හිටපු අධ්‍යාපන ඇමතිවරයා. ඉතින් ඒ නිසා එතුමා මේ ගැන දන්නවා. ඔබතුමා දැන් ওই මත කරපු කාරණයටත් දැන් මම වැඩපිළිවෙල සකස් කරලා තිනවා. ඒක අපි සැප්තැම්බර් මාසේ මුල වෙනකොට ආරම්භ කරනවා. ඒක තමයි මේ අවුරුද්දේම නියම ව්‍යාපෘතියක් හැටියට අපේ රටේ පාසල් කලාප 100ක් තියෙනවා. පළාත් 9ක් තියෙනවා. දැන් ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා නිලධාරියෙක් මේ නොවිධිමත් අධ්‍යාපනය සහ කැරියර් ගයිඩන්ස් මාර්ගෝපදේශනය සඳහා යොමු කරපු. හැබැයි ඒ ඇයට ක්‍රියාකාරී වැඩ කොටසක් නැහැ. දැන් මේ වතාවේ නයිටා ආයතනය සහ වීටී ආයතනය කාර්මික අධ්‍යාපනය මේ අමාත්‍යංශයට තිබෙන නිසා මම දැන් සැලසුම් කරලා තිනවා මාසයක් ඇතුළත මෙවර පවා දැන්ට සාමාන්‍ය පෙළ කළා අවසන් කළ ඉන්න දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තේ. මාස කිහිපයක් ගත වෙනයි කිමුකෝ 3ක් හරි ඒ කාල සීමාව තුළදී මාර්ගෝපදේශනයේ සහ වෘත්ති අධ්‍යාපනයේ පාසල තුළදීම කරන්නේ. ඒ සඳහා අවශ්‍ය උපදේශකවරුන් අපේ නයිට ආයතනය VTA එක තාක්ෂණ අධ්‍යාපන මේ සියල්ලම සම්බන්ධීකරණය කළා. අපි මේ අවුරුද්දේ අඩුම තරමේ හැම කලාපයකම තෝරාගත් පාසල් සමූහයක ආරම්භ කළා. අපි උසස් පෙළින් පස්සේ ඒ දරුවන්ටත් සාමාන්‍ය පෙළින් පස්සේ ඒ දරුවන්ටත් පාසල තුළදීම ඊළඟ මාස 3-4 දක්වා ප්‍රතිඵල ලැබෙනකන් ඉංග්‍රීසි භාෂාව තොරතුරු තාක්ෂණය සහ ඒගොල්ලන්ට තෝරාගත හැකි කැමැති පාඨමාලාවක් අපි නම් කරලා දෙනවා. ප්‍රදේශිකයන් ඉන්න ඒ ටිකත් එක්ක අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා.
විපක්ෂ නායකතුමා
ගරු නියෝජක
ගරු පාටලි ජම්පික මෙත්තා
නොවැම්බර් 26 වෙනිදා තියෙනවා. නමුත් තාම දෙවැනි වර තුන්වැනි වර ලියන්න සූදානම් වෙන අයට තාම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ කාල සීමාව නිවරදිව ලබා දෙන්න කියලා ඔබතුමා ඉල්ලා හිටුණා. නැත්තම් දෙවැනි වර තුන්වැනි වර ආයට ඒකට සූදානම් වෙන්න කාලයක් නැහැ. ඒකයි.
විපක්ෂ නායකතුමා
ගරු නියෝජක කතානායකතුමනි, සෞඛ්‍ය ඇමතිතුමා කෙසේ වෙතත් සෞඛ්‍ය රාජ්‍ය ඇමතිතුමිය ඇවිල්ලා ඉන්නවා. අපේ සීතාරමේ කුල මැතිනිය මම එතුමියගෙන් අහන්න කැමතියි. මම පෙරවරුේ මතු කරපු උදේවරුගේ මතු කරපු ප්‍රශ්නය හෙවි මකේන් කියන ඖෂධය බොහොම ලිමිටඩ් ස්ටොක්ස් තියෙන්නේ. ඒ හෙවි මකේන් කියන නිර්වින්දන ඖෂධය අවශ්‍යයි සිසේරියන් සැප්ටම් කරන්න. කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍යාචාර්යතුමිය කියනවා ඒවයි බරපතල හිඟයක් තියෙනවායි කියලා. ඒ වගේම මේ රටට ඖෂධ ගෙන්වීමේදී බරපතල දූෂණ වංචා හොරකම් සිද්ධ වෙනවා. ඒකට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ වග කියන්නට ඕන. අපි උදේ අහපු ප්‍රශ්න ඔබතුමීට පුළුවන් මේකට උත්තර දෙන්න.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමිය.
ස්තුතිවන්ත රාම විපක්ෂ නායකතුමා ප්‍රශ්නය නැවත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා අමාත්‍යංශය තුල සියලුම ඖෂධ ගෙන්වීමේ කාර්යභාරය අමාත්‍යතුමා යටතේ සහ ලේකම්තුමා යටතේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ රාජ්‍ය අමාත්‍යංශයට වෙනම දීපු වගකීම් කොටසක් තියෙනවා. ඒ නිසා ඒ කටයුතු තමයි ඍජුව මගේ යටතේ පාලනය වෙන්නේ සහ විමසීම් කරන්නේ. නමුත් මේ පිළිබඳව වහාම දැන් ලේකම්තුමාත් එක්ක කතා කරලා මම ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නම් මේ සභාව තුලදී.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇමතුම පිළිතුරු දෙන්නම් කොන කරුමන්තුමා බාධා කරන්න එපා. න්‍යායපත්‍ර කටයුතු කරගෙන යමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු ඉම්රාන් මහරූප මැතිතුමා සංචාරක ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අරු නියෝජක කතාවකම අහන ප්‍රශ්නේ මම හිතන්නේ ඇමතුමා
ඒවලා තියෙන අතුරු ප්‍රශ්න අහන්න නැත්තම් මට පුළුවන් ගරු කතාන සභාගත කරන්න. නැත්නම් එතුමා කිව්වා කල් ගන්න කියන්න කියලා පිළිමක් කරා.
නෑ දැන් මේ පාර මම හිතන විදියට මේ එතුමා නෑ කෝකටත් සභාගත කරන්නේ නැත්නම් ඒ උත්තරේත් හම්බ වෙන්නේ නැහැ. නැත්නම්
සභාගත ප්‍රශ්න අංක 2
එතුමාට අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඒකට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ගරු.
ප්‍රශ්න අංක 2 ගරු ඩී වීරසිංහ මැතිතුමා කුසිකරු මහත්මයාගෙන් ඇසීමට. ගරු මන්තුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 3 ගරු නීතිඥ මදුරු විධානගේ මැතිතුම ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට.
ආනවා කතා නැතු
ආරක්ෂක මැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි මට පිළිතුරු එවලා තියෙනවා. ඒකෙත් අමැතිතුමා කල්ලුවා කල්ලිලිමක් කරන්න කියලා පළවෙනි අවස්ථාව
කල් ලබා දෙනවා. ප්‍රශ්නාංක 4 ගරු KPS කුමාරසිරි මැතිතුමා ප්‍රවාහන හා මහමාර්ග මැතිතුමාගෙන් ඇසීමට. ගරු මන්තුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 5 ගරු UK සුමිත් උඩුකුමර මැතිතුමා කුසිකර්ම මැතිතුමාගෙන් ඇසීමට. ගරු මන්තුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 6 ගරු යදාමිනි ගුණවද මැතිතුමා කම්කරු හා විදේශ රැකියා මැතිතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නය අසනවා නියෝජක කතානායකතුමනි.
ගරු නියෝජක කතානායකතුමනි ප්‍රශ්න අංක 1 ශ්‍රී ලංකේය විශ්වවිද්‍යාල විදේශ රැකියාවල නිරත වී සිටින අතර සාමාන්‍ය නිපුද්ගලයෙකු නැවත රටට ප්‍රේෂණය කරන මුදල පසුගිය දශක 2-3ට පෙර ප්‍රමාණයට වඩා මේ වනට විට ඉහළ ගොස් තිබේද? ඒ බව දන්නේද? ඔව්. මෙලෙස වැඩිම ශ්‍රී ලාංකික රටවිරුවන් සිටින රටවල් 10 සහ නගර 10 මොනවාද? එතකොට එතනදී අපි විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් තහවුරු කරගත් පරිදි වැඩිම ශ්‍රී ලාංකික රටවිරුවන් සිටින රටවල් 10 පහත පරිදි වන අතර නගර වශයෙන් තොරතුරු නොමැත. එක්සත් අරාබියේ මීරාජ්‍ය, සෞදි අරාබිය, කටාර් රාජ්‍ය, ක්වේට් රාජ්‍ය, දකුණු කොරියාව, මාලදිවයින, ඕමානය, මැලේසියාව, ජපානය, ජෝදානය තමයි පිළිවෙලට ගත්තාම අනුපිළිවෙලට එන්නේ. මෙලෙස වැඩිම ශ්‍රී ලාංකික ඒකපුද්ගල ප්‍රේෂණ ප්‍රමාණය අගයක් ඇති රටවල් සහ නගර 10 මොනවාද? ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකික සංඛ්‍යාව රට අනුව හෝ නගර අනුව හෝ බෙදා වෙන් කරවීමක් නොමැත. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින්ද විමසීමක් කරලා අපි තහවුරු කරගත්තා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතන පැහැදිලි කිරීමක් අපි කරන්න ඕනි. ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයෝ අවුරුදු 2කට පස්සේ නැවත වතාවක් ලියාපදිංචි අලුත් කරාම අපි ගාව ඒ පුද්ගලයා පිළිබඳ තොරතුරු තියෙනවා. නමුත් ඒ අයගේ මුදල් ප්‍රේෂණ එවීම පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ මහ බැංකුවේ. මහ බැංකුව හරහා තමයි මේ මුදල් එන්නේ. ඒව රටවල් අනුව බෙදා වෙන් කර ගැනීම, ඒ කොයි රටෙන් කොයි ප්‍රමාණයක් ආවද කියන කාරණාවත් මැනීම් බලීම් සියල්ල සිද්ධ වෙන්නේ මහ බැංකුවෙන්. ඒ වගේ මහ බැංකුවත් ඒ කාර්යයන් ඒ බැංකු හරහා ලබා ගන්නා තොරතුරු හරහා තමයි සිද්ධ කරන්නේ. මේ පද්ධතියක් මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ කටයුතු මේ වෙන විට මහ බැංකුව කටයුතු කරමින් ඉන්නවා. මේක දත්ත නිල වශයෙන් සහ නිවැරදිව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ කටයුත්ත මේ වෙනකොට මහ බැංකුව කටයුතු යොදාගෙන තියෙනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මේ පිටරටවල්වල යන පිටරටවල්වල ඉන්න ස්ටොක් එක පිළිබඳ අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයන් පිළිබඳ තරතුරු විතරයි. හැබැයි ඊට වඩා විශාල වශයෙන් අපේ ඒ රටවල පදිංචි වෙලා ඉන්න, ඒ රටවල කාලාන්තරයක් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ විශාල වශයෙන් ඒ රටවල ජීවත් වෙනවා. ඒ අයගේ මුදල් ප්‍රේෂණත් එවනවා. හැබැයි මෙතනදී හරියාකාරවම ශ්‍රමිකයා එවන ප්‍රේෂණ මොනවද, අපේ ඒ රටවල පදිංචි වෙලා ඉන්න ඉගෙන ගන්න අය එවනවද, එහෙම නැත්නම් පදිංචි වෙලා ඉන්න, මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට රෙජිස්ටර් වෙලා ඉන්න සංඛ්‍යාව එක අවුරුද්දකට 103 ගානේ ඇවිල්ලා දැනට අපි ගාව ලියාපදිංචි සමස්ත සංඛ්‍යාව 1.1 මිලියන් තමයි, මිලියන 111ක් තමයි අපි ගාව ලියාපදිංචි වෙලා ඉන්න සංඛ්‍යාව වෙන්නේ. මේක නිරන්තරයෙන්ම අලුත් වෙනවා හැමදිස්සෙම. හැබැයි ආවහම මේ අය අවුරුදු දෙක අවසන් වෙලා ඉවරනකොට ඉවත් වෙනවා. නමුත් මේ තියෙන සිස්ටම් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද එළියට ගිහිල්ලා මෙයා නැවත ආවහම මේ සිස්ටම් එකෙන් අයින් වෙනවා. හැබැයි සමහර වෙලාවට දිගින් දිගටම ඒ අය ඉන්නවා. ඒ අය එන එක මේ තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම අපි මේ පිළිබඳව අලුත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ දත්ත පද්ධතියෙන් පස්සේ මේ දෙපාර්ශ්වයේ ලංකාවෙන් එළිය ඉන පිරිස සහ ලංකාවට නැවත ආවයින් පස්සෙත් එයාගේ ජීවන තත්ත්වය පිළිබඳවත් පසුවිපරම් කරන්න මේ සියල්ලටම සහ මුදල් එවීම පිළිබඳවත් පුළුල් දත්ත පද්ධතියක් සකස් කිරීමේ කටයුතු මේ දවස්වල සිද්ධ වෙමින් පවතිනවා. එලෙසම සමස්සාගයක් ලෙස වැඩිම ප්‍රේක්ෂණයක් සිදු කරන රටවල් 10 හා නගර 10 මොනවාද? 2022 වසර 4 වන කාර්තුවේ ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රේක්ෂණ ප්‍රමාණයක් එවැ ඇති රටවල් 10 පහත විදියට අපිට දක්වන්න පුළුවන්. ක්වේට් රාජ්‍ය ඩොලර් මිලියන 139.67ක්, කටාර් රාජ්‍ය ඩොලර් මිලියන 131.88ක්, සෞදි අරාබිය ඩොලර් මිලියන 106.83ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩොලර් මිලියන 103.68ක්, දකුණු කොරියාව ඩොලර් මිලියන 88.97ක්, ඉතාලිය ඩොලර් මිලියන 79.2ක්, ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 73.19ක්, එක්සත් රාජධානිය ඩොලර් මිලියන 56.92ක්, ඕමානය ඩොලර් මිලියන 26.03ක්, ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 25.38ක්. මේ සංඛ්‍යාලේඛන අවබෝධ කරගත්තාම දත්ත පරිශීලනය කරාම ගුණවර්ධන මැතිතුමනි අපිට පැහැදිලි, මෙතන ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 73ක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ විදේශගත ශ්‍රමිකයෝ අපේ ගාව ලියාපදිංචි වෙලා නැහැ. ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 25.38ක් ඉන්නවා. ඉතාමත්ම අවම ලියාපදිංචියක් තියෙන්නේ. එතකොට මෙන්න මේ වෙනස මෙතන විදේශගත ශ්‍රමිකයා සහ ඒ රටවල ජීවත් වෙන වෙනත් විදියට රැකියා කරන අයත් අපට ඉවෙනවා. මේ පිළිබඳව මේ පැහැදිලි කර ගැනීම අපට කරගන්න වෙන්නේ ඉස්සරහට මේ ක්‍රමික දත්ත පද්ධතිය සකස් වුණාට පස්සේ කියන එක අපිට දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම 2022 4 වන කාර්තුව තුළදී ලැබුණු එක්සත් ජනපදවල මිලියන 182.8ක ප්‍රේක්ෂණය තියෙනවා. කිසිදු රටකට වර්ගීකරණය කරගන්න බැරි ප්‍රමාණයකුත් තියෙනවා. මහ බැංකුවට තවම වර්ගීකරණය කරන්න අපහසු ඩොලර් මිලියන 182.8ක ප්‍රේක්ෂණ ප්‍රමාණයකුත් තියෙනවා කියන එක අපි දැනුවත් කරනවා මේ වෙලාවේ. ඒ වගේම ඉහත සඳහන් රටවල්වල හෝ නගරවල සිට මුදල් ප්‍රේක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් අනුමත යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක පහසුකම් තිබේද? වෙනත් රටවල ක්‍රියාත්මක වන විදේශීය බැංකු ඒ රටවල නෛතික බැඳීම් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ අපේ විෂයපතයට නොගැනේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත් තොරතුරු අනුව මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු ලයිසන්ස් බැංක් සහ සමග ඍජුව සම්බන්ධ වී ඇති ප්‍රේෂණ නියෝජිතයින් රෙමිටින් ඒජන්ට්ස්ලා සහ අනෙකුත් ප්‍රේෂණ නාලිකාද රෙමිටන්ස් චැනල්ස් ලැස්තුව ඒ රටවල අනුව පහත සඳහන් පරිදි වෙනවා. එතකොට මෙතනදී විවිධාකාරයේ ක්‍රමවේදයන් භාවිතා වෙනවා. මෙච්චර කාලයක් රටේ සමහර වෙලාවටත් උණ්ඩියල් සල්ලි එවන්න කියලා රට පැත්තෙන් උත් යෝජනා කරපු යුගයක් පහුගිය කාලේ තිබුණා. නමුත් අපි දැන් උණ්ඩියල් ක්‍රමේ එවන් එපා සල්ලි කියන එක ජනතාවට දැනුවත් කරලා ඒ අය මැදිහත් වෙලා විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් ඉදිරිපත් ඉවලා තියෙනවා. ඒ පිළිබඳවත් මම දත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ රෙමිටන්ස් එවන විදිය ඕස්ට්‍රේලියාවේ බැංකු ප්‍රේෂණ නියෝජිතයින් ප්‍රේෂණ නාලිකා 25ක් කරහා ලංකාවට සල්ලි එවනවා. ඔස්ට්‍රේලියාවේ ලංකාවට ප්‍රේෂණ ආයතන හතරක් කරහා අපට එවනවා. බහරේන් රාජ්‍යයෙන් ප්‍රේෂණ ආයතන 10ක් කරහා. සමහරවිට ලංකාවේ බැංකුත් ගිහිල්ලා මේ නියෝජිත ආයතන විදියට වැඩ කරනවා. මේ නියෝජිත ආයතන සමග එකතු වෙලා. බංග්ලාදේශයේ ප්‍රේෂණ ආයතන 9ක්, බෙල්ජියමේ 1ක්, බ්‍රසීලිය, කැනඩාව මේ විදියට මම හිතන්නේ මේක නම් සභාගත කරොත් හොඳයි කියලා. මොකද රටවල් 52ක ප්‍රේෂණ ආයතන ලයිස්තුවක් තියෙනවා ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් නොයසේ නම් ඒ මන්ද කියන ප්‍රශ්නේ පැන නොනගී කියන කාරණාව කියන ගමන්ම මම මේ වෙලාවේ ඔතුමාලට ඉදිරිපත් කරන්න කැමති 2022 ජුනි මාසයේ ඉඳලා ඩොලර් මිලියන 2022 ජුනි මාසයේ දක්වා රටට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 1609යි. සල්ලි උණ්ඩියල් කරලා එවන්න කියලානේ ආණ්ඩුවෙන් කිව්වේ. සමහරලාට පුද්ගලියෝ ගිහිල්ලා ඉදිරිපත් වෙලා කිව්වේ. එතකොට ඒක ඉවර කරලා මේ අවුරුද්දේ මුල් මාස 6 විතර ඩොලර් මිලියන 2822ක් ගෙන්න ගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක 75%ක ඉහළ යෑමක් මේ මාස 6ට සාපේක්ෂව. එතකොට 2022 ජූනි මාසේ ඩොලර් මිලියන 274.3ක්, ජූලයි මාසේ 279.5ක්, අගෝස්තු මාසේ 325.4ක්, සෙප්තැම්බර් මාසේ 359.3ක්, ඔක්තෝබර් මාසේ 355.4ක්, නොවැම්බර් මාසේ 384.4ක්, අවසාන දෙසැම්බර් මාසේ 475.6ක් විදියට පසුගිය අවුරුද්දේ අවසාන මාස 6 ජුනි මාසයේ ඉඳලා විතරක් ඩොලර් මිලියන 2449.9ක් ගෙන්න ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අපේ විදේශගත ශ්‍රමිකයෝ ඒ දායකත්වයේ රටට දීලා තියෙනවා. තව පොඩ්ඩක් තියෙනවා. පසුගිය අවුරුද්දේ ඒ වගේම මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඩොලර් මිලියන 437.5ක්, පෙබ්‍රවාරි මාසේ ඩොලර් මිලියන 407.4ක්, මාර්තු මාසේ ඩොලර් මිලියන 567.3ක්, අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 454.0ක්, මැයි මාසේ ඩොලර් මිලියන 479ක්, ජූනි මාසේ ඩොලර් මිලියන 475ක් වශයෙන් මේ අවුරුද්දට විතරක් මේ මුල් මාස 6 ඩොලර් මිලියන 2822ක් රුපියල් බිලියන වලින් කියනවනම් 9900 ගණනක් වගේ මුදලක් ලබලා තියෙනවා දීලා තියෙනවා.
ගරුමන්තුමා ප්‍රශ්නේ අහපු ගරුමන්තුමාගේ අතුරු ප්‍රශ්න තියෙනවා. ඇයි තුමාගේ අවස්ථාවනේ බලෙන් දුර ගන්න එපා තුමාලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් ගරු අමාත්‍යතුමාට ස්තුති වෙනවා. මාස ගණනාවක් මේ ප්‍රශ්නේ කල්දදා විවිධ ආයතනවල රස්තිය අදු ගහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු අමාත්‍යතුමනි, ලක්ෂ 14කට විතර ආසන්න අපේ රටේ ජනතාවක් විදේශගතව මේ රටට නැවත ප්‍රේෂණ ක්‍රමයේ ප්‍රේෂණ මගින් සංචිත වෙනවා. නමුත් මේ ඉපැයීම් වටවන්දනාවේ ගිහිල්ලා විවිධ වෙනත් පින්කඩ පුරවන නිසා අපේ රටට මහ බැංකුවේ වාර්තාව අනුව ලැබෙන්නේ 150ක් විතර ප්‍රමාණයක්. ඉතිරි 150ම ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. රටට විදේශ සංචිත වන ජනතාවගේ අතට වැඩිපුර මුදල් ටිකක් එන්න ඕන. මේක දෙගුණයක් කරන්නට මහ බැංකුව ඇතුළු මේ රටේ මූල්‍ය පද්ධතිය කිසිම පියවරක් ඉදිරි පියවරක් තියෙන නැති බව තමයි ඔබතුමා කියන කාරණාවලින් පැහැදිලි වෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයත් ඒ නියෝජිත ආයතනත් එක්ක ගෙන තියෙන පියවර මොනවද කියලා ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට අපි රටේ මිනිස්සුන්ට දැන් අපේ සමහර වෙලාවට කිව්ව රටට සල්ලි එවන්න එපා කියලා මොන විවිධ දේශපාලනික හේතුන් මත සමහරු උණ්ඩියල් කරලා එවන්න කිව්වා. සමහරු කිව්වා අපි එනකන් සල්ලි එවන්න එපා කියලා. එහෙම කිව්වනේ. ඒකනේ අපි ආයි තර්ක කරන්න ඕනේ නැහැ. විවිධ පාර්ශ්ව එහෙම චෝදනා කරා අපි එනකන් සල්ලි එවන්න එපා රටට. ඒතකොට සල්ලි ආවේ නැති වුනම රට වැටෙනවා, රට බංකොලොත් වෙනවා, තෙල් නැති වෙනවා, එහෙම ගිනි ගා. එහෙම තත්ත්වයක් ඇති වෙන නිසා සල්ලි එවන්න එපා. කොහොම හරි. දේශපාලන පක්ෂ විසින් මේ විදියට ප්‍රකාශපත් කරා. කොහම වුණත් මම එතකොට දැන් මේ විදියට රටේ මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කියලා තියෙද්දි අපේ ජනතාව රටට සල්ලි එවන්න පටන් ගත්තා. ඒ සඳහා මේ රටට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ රටට මුදල් එවන්න කියන එක අපි දැනුවත්
කරමින් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා මේ පොදුවේ චෝදනාවක් කරනවා සල්ලි වන් විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා සමහ පක්ෂ කිව්වයි කියලා. අපි දේශපාලන පක්ෂවල නායකයෝ. එතකොට ඒක හරියට කිව්වේ නැතුනම සාමාන්‍ය මිනිස්සු හිතන්න පුළුවන් අපි කිව්වයි කියලා. කරුණාකර අපි කවදාකවත් එහෙම කියලා නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ජනාධිපති වුණාට පස්සේ මම නම් අහලා නැහැ කවුරුවත් විපක්ෂ කෙනෙක් විදේශ ප්‍රේෂණය එවන්න එපා කියලා කියනවා. ඊට කලින් කිව්වා මුන් හොරා කරනවා ඒ හින්දා එවන්න එපා. හැබැයි මෙතුමා ජනාධිපති උනාට පස්සේ අනේ මේ මං කාගේවත් එහෙම එකක් අහලා නැහැ. කවුරුත් එහෙම කියන්නේ නැහැ. කරුණාකරලා එහෙම පොදුවේ චෝදනාවක් නොකර මේ රටේ විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා කවුරු හරි කියලා තියෙනවා නම් කරුණාකරලා නම් කළා කියන්න. නම් කළා කියන්න. අපි කවදාකවත් එහෙම කියලා නැහැ. අඩු ගා
ගරු ඇමතුමා පිළිතුරු.
මට මම මීට කලින් මේ පාර්ලිමේන්තුවේ මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ කාරණාව මම සඳහන් කරලා තියෙනවා. ටිල්වින් සිල්වා මහත්මයා සංඛ්‍යාලේඛන සමග පාර්ලිමේන්තුවේ නැති මම මේ පාර්ලිමේන්තුවේ නැගෙන මේ පක්ෂ දේශපාලන විදියට කිව්වේ. ගෙනාවහම ආණ්ඩුවක් ආවහම සල්ලි ගෙන්නා ගන්න විදිය ප්‍රකාශයටපත් කරා. ඒ වගේම ඊතරත කියන සංවිධානය පැහැදිලි වශයෙන්ම මේ වෙලාවේ සල්ලි එවන්න එපා කියන එක පැහැදිලි කරා. ඒ සංවිධාන දෙකම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආයතන. හරි. ඔබතුමා උත්තරය දෙන්න.
ගුවන් කුමාර දිසානායක මහතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහර අයගේ දොරේ සද්දේ බෙරේ සද්දේ අඳුර ගන්න පුළුවන්. පහුගිය කාලේ පුරාවට මේ ආණ්ඩුව බිඳවට්ටන්න කැබිනට් මණ්ඩලවල ඉඳලා තීන්දු තීරණ අරගෙන අද මෙතන ප්‍රශ්න කරන විදිහ අපිට පැහැදිලි. හරිද? ප්‍රශ්න එනකොටම තේරෙනවා මොකද්ද කිව්වේ කියලා. ඔබතුමා හරියටම ඔබතුමා මීට පෙරත් මට මතකයි යම් ප්‍රකාශයක් කරා. ඒ පිළිබඳව මම දැක්කා මාධ්‍ය ප්‍රධාන විවාදයකට අපි ආරාධනා කරා. මම ඔබතුමාට හැන්සාඩ්ගත කරන්න කියන ඔබතුමා කියන්න මා දැනුවත්ව කිසිම කෙනෙක් විදේශගත ශ්‍රී ලාංකිකට මුදල් එවන්න කියලා ප්‍රකාශ කරේ නෑ. මම කියන්න පෙන්නන්නකෝ. මේක ඉතාමත් ජනප්‍රිය ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්. හරිද? හැබැයි අපි මෙහෙම කියලා තියෙනවා. අපේ රටේ මහජනයා විදේශගත ශ්‍රී ලාංකිකයා විශාල ඩොලර් ප්‍රමාණයක් උපයලා ලංකාවට ආවට පස්සේ ඒ ඩොලර් හොරකම් කර බව කියලා තියෙනවා. මම නේ ඔබතුමත් කියලා තියෙනවා ඩොලර් හොරකම් කර බව. කිව්වනේ. නේද? රාජපක්ෂලා මුදල් හොරකම් කර බව ඔබතුමා කිව්වනේ. නේද? හරියට හරිනේ. ඩොලර් හොරකම් කර බව. ඒක අපිත් කියලා තියෙනවා. එතකොට මහජනයාගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහජනයා උපයලා මහා ධනයක් එව්වට පස්සේ ඒ ඩොල හොරකම් කරන බව මේ පාර්ලිමේන්තුව කියලා තියෙනවා. හැබැයි ඒකෙන් කවුරු හරි ඇමතුමා ඒකෙන් කවුරු හරි තේරුම් ගන්නවා නම් නේද, ඒකෙන් කවුරු හරි තේරුම් ගන්නවා නම් මේක එපා කියනවා කියලා ඒන් ගිය තිබුණේ. හරිද? එනිසා මම හිතන්නේ කොතනකවත් මේක ඉතාමත් ජනප්‍රිය ලෙස කරන ප්‍රබන්ධයක්. ඔබතුමාට මම කියනවා ඒ නිශ්චිත කවුද?
එතුමාගේ
දැන් ඔයා අර CID එකට කිප කරනා නේද උදේ මේ කෙහෙලියට විරුද්ධව? එයාද කෙහෙලියට විරුද්ධද කී? හරි, ඒකනේ කෙහෙලියට විරුද්ධද කී?
ගරු මන්තා ඒකනේ
කෙහෙලිය ඖෂධ ගේනකොට හොරකම් කරා කියලා CID කිප
කරනානේ. ගරු යදාමනි ගුණවත්ත මහත්මයා
මට
ප්‍රශ්නේ අහන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අහනවා ගරු ඇමතුමාගෙන්. දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමාගෙන්.
ගරු අමාත්‍යතුමා,
ඉන්නකොට තමයි මේ සංවාදයට බඳුන්නුනේ. එතනදි මම නැවත වතාවක් කියනවා සුනිල් හඳුන්නේතු හඳුන්නේති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය, ටෙල්වින්ද සිල්වා මහලේකම්වරයා කරපු ප්‍රකාශය මම මීට කලින් දවසේ මෙතනට ඇවිල්ලා ඉදිරිපත් කළා. ඒ වගේම ඩොලර් ලංකාවට එව්වහම හොරකම් කරන්න පුළුවන් කියන මතේ ඩොලර් හොරකම් කරන්න බෑ. රටේ වංචා දූෂණ තියෙන්න පුළුවන්. බැංකුවට පිටරට මිනිස්සු සල්ලි එවන්නේ තමන්ගේ ගිණුමට, තමන්ගේ පර්සනල් account එකට, තමන්ගේ නැත්තම් තමන්ගේ ගියක් දොරක් ගන්න මොකකට හරි. ඒ සල්ලි කාටවත් හොරකම් කරන්න බෑ. හැබැයි රටේ වත්කම් විවිධ විදියට මිනිස්සුන්ට වංචා කරන්න පුළුවන්. එතකොට රටේ වත්කම් වංචා කිරීම, රටේ වන මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන විදියට මතයක් ගොඩනැගුවාම ඒක හරහා පිටරට ඉන්න මිනිස්සු මෙහෙමන අපේ සල්ලි හොරකම් කරනවා කියලා සල්ලි නොයව ඉන්න තීන්දුවක් ගන්න එක සාදා. එතකොට ඔබ එවන ඩොලර් මුන් හොරකම් කරනවා කියන මතය හැදීම හරහා ලංකාවට එවන ලද ඩොලර් වල විශාල අඩුවීමක් සිද්ධ වුණා. ඒක පැහැදිලි වශයෙන් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම මේක ඍජුව හා වක්‍රව දෙවිදියටම සඳහන් කළා කියන එක. කොහොමුණත් මේ රටට නීත්‍යානුකූල මුදල් එවන්න කියලා අපි මේ අමාත්‍යංශයේ බාරගත් වෙලාවේ ඉඳලම රෝහල්වල බෙහෙත් නැති ප්‍රශ්නේ, ඉන්ධන නැති ප්‍රශ්නේ, කිරිපිරි නැති ප්‍රශ්නේ, හොවා දක්වලා ඒ පිළිබඳව මිනිසුන්ගේ අනුකම්පාව ඒ තමන්ගේ හිත උනුවෙන් අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගන්න අපි කැම්පේන් එකක් සඳහන් කරා. ඒක අපිට ඉදිරියට කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ හරහා අපිට හොඳ ප්‍රතිචාර ජනතාව ලබා දුන්නා. ඒ වගේම විද්‍යුත් වාහන හරහා ලංකාවට ගෙන්නන්න බලපත්‍ර ලබා දීලා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන අපි ඒ සඳහා මේ වෙනකොට විද්‍යුත් වාහන 200කට ආසන සංඛ්‍යාවක් ගෙන්න ගන්න ක්‍රමවේදය හදලා ඒ හරහා ඩොලර් ලක්ෂ 240කට අධික මුදලක් ඒ හරහා ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒකෙන් එළියට ගිහිලා තියෙන වාහන මිලදී ගන්න ඩොලර් මිලියන 990යි ගිහිලා තියෙන්නේ. ඒකේ ප්‍රගතිය ඒ ආකාරයට තියෙනවා. ඒ ඊට අමතරව නීත්‍යානුකූල ඔස්සේ රටට මුදල් ලැබෙන ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය මත ගුවන්තොටුපළේදී ලබා දෙන තීරුබදු සහනය ඉහළ නැංවීමට කටයුතු කළා. කැබිනට් මණ්ඩලය අනුමත කළා ගිය අවුරුද්දේ මැද භාගයේදී. හැබැයි තවමත් ගුවන්තොටුපළේ මේක ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා ඇප් එකෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් නිලධාරීන් පිළිබඳ ප්‍රශ්න අපිට හැමදාමත්ම තියෙනවා. එහාට මෙහාට පාස් කර කර මේ ශ්‍රමිකයාට ලබා දෙන සහනය ලබා දෙන්න තාම කස්ටම් එකත් ඒ වගේම ඒ අවශ්‍ය නිලධාරීනුත් කටයුතු කරලා නැහැ කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ වශයෙන් ගත යුතු තීන්දු අරගෙන තියෙනවා. ඒ වගේම විදේශ රැකියා නියෝජිත ආයතනවල විදේශ නියෝජිතයන්ගෙන් ලැබිච්ච සල්ලි වෙනදා විදේශ රැකියා නියෝජිත ආයතනවලදී ඒ අයට හම්බෙන සල්ලි ඒ අය උන්ඩියල් විදියට ගෙන්න ගත්තේ. අපි අනිවාර්ය නීතියක් දැම්මා. ඒන මුදල අනිවාර්යෙන්ම ලංකාවට බැංකු හරහා ප්‍රේෂණය නොකරොත් ඒ අයගේ ලයිසන් කැන්සල් කරනවා කියලා. ඒ අනුවත් අපිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් වුණා. ඒ වගේම විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි ආරම්භ කළා. ඒ හරහාත් අපිට පුළුවන් වුණා තවත් වැඩි පුර ප්‍රමාණයක් මුදල් ලංකාවට ගෙන්න ගන්න. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ව පිළිගැනීමක් ලබා දීලා ගරුත්වයක් ලබා දෙන්න හෝප් ගේට් නොයෙක් නොයෙක් විදියට අපි වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ එවන ලද ප්‍රේෂණ පදනම් කරගෙන 104ක පොලි ප්‍රමාණයට අනුව නිවාස ණය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේ වෙනකොට වාණිජ බැංකුත් සමග සියලු බැංකු සමග සාකච්ඡා කළා. ඒක ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණය වූ ශ්‍රමිකයින්ට අධ්‍යාපන අධ්‍යාපනයට යන විට අතිරේක ලකුණු ලබා දෙන්නත් යෝජනා කළ තියෙනවා. ප්‍රේෂණය වන මට්ටම අනුව ඒ වගේම ගම්වල ඉන්න වතාව දෙක තුන ප්‍රේෂණය වූ අයට විශේෂ වවුචර් පත්ක්‍රමයක් කරහත් අපි මේක වර්ධනය කරනවා. මේකේ අපේ අරමුණ 2018-19 කාලේ ඩොලර් බිලියන 7.6ක් දක්වා ඩොලර් බිලියන ප්‍රමාණයක් අවුරුද්දට අපිට ලැබුණා. මේක වර්ධනය කරගෙන එක මාසයකට ඩොලර් බිලියනයක් දක්වා ගිහිල්ලා වර්ෂයකට ඩොලර් බිලියන 12ක ප්‍රමාණය දක්වා ඉහළ නංවා ගැනීම තමයි අපේ ඉලක්කය තියෙන්නේ. බොහොම ස්තුතියි.
ගරුමන්තවන් දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේසා වැදගත් වෙච්ච විදේශ මුදල් සංචිත ප්‍රමාණයක් ඇති කරගන්න පුළුවන් ක්ෂේත්‍රයක් වෙලත් ඒ වගේම මේසා විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරගන්න පුළුවන් වෙච්ච ක්ෂේත්‍රයක් වෙලත් මෙතෙක්කල් දැන් ඔය කියන පිළිතුර අනුව විදේශ අමාත්‍යාංශයේ නෑ තොරතුරු කොහෙද ඉන්නේ කියලා, විදේශ රැකියායකේ තොරතුරු නෑ, මහ බැංකුවේ තොරතුරු නෑ, ගම්වල තොරතුරු නෑ, කොහොමද මේ ක්ෂේත්‍රය දැන් පෙන්වුවා මාසෙන් මාසෙට කොහොමද දියුණු කරලා විදේශ සංචිත ගෙන්න ගන්න පුළුවන් කියලා. නමුත් මේ තොරතුරු පද්ධතිය නැතුව මොන රටවල්වල මොන නගරවලද මොන ක්ෂේත්‍රවලටද ඉල්ලුම වැඩි, කොහෙටද මේ පුහුණු ශ්‍රමිකයන් යවන්න පුළුවන් අවස්ථා තියෙන්නේ, මේ ගියේ මෙහෙන් මේ රටේ ජීවත් වෙන මව්වරුන්ගේ දරුවන් ගිහිලා තියෙන්නේ, මේ තොරතුරු ටික එකතු කරගන්න ඇයි අපහසු, ඇයි මේ පද්ධතිය මෙතෙක්කල් නිර්මාණය වෙලා නැත්තේ, මේවා පිළිබඳ ප්‍රතිපත්තිය තියෙන අරගෙන නැද්ද, නැත්නම් ඒවා ක්‍රියාත්මක වෙලා නැද්ද? ගරු ඇමතුමනි,
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ ලේබර් මාකට් ස්ටඩි එකක් මේ රටේ සිද්ධ කරලා නැහැ. ඒ අනුව අපි මේ වෙලාවේ ලේබර් මාකට් ස්ටඩි එකක් ඉන්ටර්නැෂනල් ලේබර් මාකට් ස්ටඩි එකක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය ඇතුව නීල්සන් ආයතනය සම්බන්ධ කරගෙන ඉන්ටර්නැෂනල් ලේබර් මාකට් ස්ටඩි එකක් මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒකේ ප්‍රතිඵල අපිට තව මාස දෙකක් යනකොට ලබා ගන්න පුළුවන්. ඔබ කිව්වා වගේ අපිට වැඩි වශයෙන් යවන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද, වැඩි වශයෙන් අපිට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් රටවල් මොනවද, මෙන්න මේ පිළිබඳව දැනට අපිට අතුරු වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපිට ඒක පදනම් කරගෙන අපිට යවන්න පුළුවන්කම ලැබේවි. අපිට මේක සම්බන්ධයෙන් තව වැඩිදුරටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම ඔබතුමා අහපු අනෙත් ප්‍රශ්නය ඇයි මෙච්චර කාල ක්‍රියාත්මක නොවුනේ? බොහෝ ඇමතිවරු මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න උත්සාහ දරලා තිබුණා. හැම වෙලාවකදීම මේ සම්බන්ධයෙන් තොරතුරු පද්ධති සකස් කරන්න නොඑක් නොඑක් අවස්ථාවලදී උදව් අරගෙන තිබුණා. නමුත් ඇතිවෙච්ච යම් යම් හේතුන් මත එහාට මෙහාට ඇදිලා මේක ක්‍රියාත්මක වෙලා තිබුණේ. නමුත් මේ අවස්ථාව වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ සමස්ත තොරතුරු පද්ධතියම සකස් කිරීමේ මූලික කටයුතු දැන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ මුල වෙනකොට මේක ලයිව් කර මේක සජීවීකරණය කරන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඒ කියන්නේ ගරු ඇමතුමාගෙන්ද හැම එතුමාගේ කැමැත්ත ගරු මන්තුමා කෙටියෙන් ආන මේ මේ ප්‍රශ්නෙට පැය භාගයක් ගත වෙලා තියෙනවා.
මේ මම කියන්න කැමති ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා ඉතාම හොඳට. තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතාලි රැකියාව සඳහා ඔබතුමා දන්නවා 2012 ඉඳලා කේලිරා මුක්කල මැතිතුමාගේ කාලේ පටන් ගත්තේ ඔබතුමාගේ ඉදිරියට ගෙනියනවා. මේකෙත් දැන් සිද්ධ වෙලා තියෙන කාරණේ තමයි ආයුධකරුවන් 101ක් හා පිරිමි ආයුධකරුවන් 86 දෙනෙක් කාන්තාව 101.
අයි දන්නේ මේ අපේ සභාවේ තියෙන න්‍යාය පත්‍රය. දැන් අද මේ ප්‍රශ්නෙට විනාඩි 40කට වඩා ගිහිල්ලා තියෙනවා. එතකොට මේක කරගෙන මේක ප්‍රශ්න ආන මන්ත්‍රීතුමයි ප්‍රශ්න ඉදිරිපත් කරන මන්ත්‍රීතුමයි බේරගන්න. නැත්තම් මේම සභාව ගෙනියන්න බෑ.
නිසා
මම ඔබතුමාට විරුද්ධව නෙමෙයි කියන්නේ මේ පාර්ලිමේන්තුව තුළ යම් ක්‍රමවේදයක් තියෙනුනේ ඒකයි. ඒකයි ගරු සභාපතිතුමාට දැනුවත් කරන්න.
හරි ඔබතුමා කැටියෙන් ඔබතුමාගෙන් ආන්න ඔබතුමා
කැටියෙන් එතුමාගේ මේ කන්ට්‍රෝල් ගන්න යන්න එපා. මම ආන්න කැමති ගරු අමතුමා මේ ඉතාලි රැකියාව සම්බන්ධව කාන්තාව ආයුධකරුවන් 101 දෙනෙක් සහ පිරිමි ආයුධකරුවන් 86 දෙනෙක් මේ විභාගයේ සමත් වුණා ඔබතුමා දන්නවා. ඔබතුමාත් එක්ක සාකච්ඡා කරා මේ අය. නමුත් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ 101 දෙනා කාන්තාව පිටරට ගියා. නමුත් අය 86 දෙනාගෙන් 15ක් තවමත් ඉතුරුලා තියෙනවා පිරිමි අය. මේක විශාල ප්‍රශ්නයක්. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන්ට මේකට අරන් තියෙන පියවර
මොකක්ද? ඔබතුමා කැටියෙන් පිළිතුර දෙන්න.
දැනට ඉතාලි රජයේ මේ සම්බන්ධයෙන් අපි සමග ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මෙතනින් එහාට ඒක ක්‍රියාත්මක වෙන්නේ අපි අලුත් ශ්‍රමික ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙන ගිවිසුම හරි අලුතෙන් අපිට ඉතාලි මේ ඊශ්‍රායල් මේ ඉතාලි රජය අපිට අලුතෙන් රැකියා ලබා දීම සඳහා අලුත් ගිවිසුමක් යටතේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
හරි බොහොම සිරි. ප්‍රශ්න අංක 7 ගරු හෙක්ට අප්පහම ඇතුම අධිකරණ බන්ධනාගාර කටයුතු අනුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇතුමකින් ඇසීමට පැමිණ නැත.